సమంతా చక్వాలీసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుధురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని ఒక హెమ దినామ ఇతామ శ్రద్ధావింగ్ మీ వేళావి బలాపురత్వాన్ని ధర్మాశ్రవణే కరన్నటాయి అది మీ దేశనావే దాయకత్వే అపుతలే హొరదొరవి పదించి డిఎం విమలావతి మహాత్మీయ ఎతలు దూదరువన్ ఎగతు వెళ్ళ విశాల పిరిసగట ధర్మదాని పినిస మీ దేశనావట తమన్కి దాయకత్వేగిన కటయుతు కరను పినతు సేలు దినాటం మీ ధర్మదాన మీ కుసల్ జీవితావబోధే ధర్మావబోధే పినిస్ హేతు ఏవాఖిల మం ప్రార్థనా కరను బుధురజానన్ వహన్సీకి ఇతర విలా ఒక విమర్శను మహావీర నిదుకానన్ వహన్స్ మీ జీవితే తుల పవతిన అసారత్ పుద్గలే మీ మౌకుస నెమతి మండవ గురట నెవత నెవత వేటనీకి నిదాస్వెన్ని కొహమద్ ఎత్తుకొట యాహాన్ని మీ అసార లోకయే నెవత నెవత మీ మౌకుసట వేటనీకి కొహమద్ గ్యాలవేన్ని ఎత్తుకొట బుధురజానన్ వహన్సి వదాలి మీ ససర పరిదాహయ నిమాకరండన ఆయాయ ఉపదినీక నవత్తండన యాతుల తేన్నోన దయాక్ తేనో ముఖద్ది జిత్వా నందిం చరత్తంచ ఇచ్చా లోభంచ పాపకం మీ రెహన్ పట సిందిండోన మీ రెహన్ పట సిందల యాతుల ఎత్తివేన మీ ఆశావ హితే ఆశావ దురుకరండోన ఏ ఆశావ దురుకరలా తమంతుల పవతిన తృష్ణావు సిందలదాండోన్ ఇతడు ఆశావ సిందిండత్తో ఆశావ దూరుకరండత్తోన తన్హావ సిందిన్నత్తోన మీ రెహన్ వరపటవల సిందీమక్ తిన్నత్తోన రెహన్ వరపటకేలా అప్పు మీద అదహస్కరాన్ని హరియట అప్పు బయటకాను నీవరణవలి అపేసిత అపేసిత హరియట గొడదాపు మాలు ఎక్కువగే పేలినవా వయసట గియాద్ వయసట నోగియాద్ హేమోగిమ హిత్ హరీమ దుర్వలాయ్ ఏ దుర్వల సిత్తుల తమై కందులు ఉపదిన్ని మినిసు అండాన్ని వెలపెన్ని సోసుసుం హెలాన్ని ఎతులాంతే దూరువల నిస ఎతులాంతే దుర్వల నెతి మినిసు అండాన్నే వెలపెన్నే దుర్వల నేతి మినిస్సు సోసుసుం మెలాన్నే మిన్నమే దుర్వలకమ తమై అప్పి అయింకరగాండో ఏ దుర్వలకమ అయింకరగాన్న ఆ పలవిని ఇంకరండోడు ముఖద్ద జెత్వా జెత్వా నద్దిం తరచరత్తంచ ఇచ్చాలోభంచ పాపకం సమూలం తన్నా అబ్బుయిహ ఏవం యాత్ర భవిష్యతి లస్సని ఎదుమకే వాటి వచని రేన్ పట సిందిండోన్ పాపి ఆశావల్ అపిహితే తిను హరి ఆశాకరణ దేవల్ అపిహితే తిను మునవాడు దాపి ఆశాకరాన్ని హరి మనాపు వశం అద్దకిన అద్దకీం ఉరగాండ ఆశాయి ఏ అద్దకీం అపి అద్దెక్క కియన అపే హితట అతిహితెన్నే කවර මනුසෙකුට හිතන නම් බයිසිකලයක් ගන්න යා බයිසිකලයක් කරන්න නවතින්නේ නැහැ. ඊට පස්සේ හිතනවා බයික් එකක් ගන්න කියලා. ඒක ගත්තත් නවතින්නේ නැහැ. ඊට පස්සේ හිතනවා මේ මේ ත්‍රිවිලයක් ගන්න. ඒක අරගෙන ඊට පස්සේ ඒක විකුණලා මොකක් හරි පරණ කාර් එකක් හරි ගන්න හිතෙනවා. ඊට පස්සේ ඕක හදා දින්නකොට ඔකට වඩා අලුත් එකක් ගන්න හිතෙනවා. මැරෙනකම් ගන්න හිතෙනවා. ඉතින් මැරෙනකම් ගන්න හිතෙනවා. ඒ ගන්න එක වෙනුවෙන් මැරෙනකම් වැඩ කරන්න වෙනවා. ආ දුකක්. වයසට ගියත් එහෙමයි. දැන් දරු මල්ලෝ නලවලා මේ වයස කම්මලට ඇති හිතින්නේ දාරු නිසා දුක් විඳිනවා, අඬනවා, වැළපෙනවා, පොළවේ හැප්පෙනවා, කෑ ගහනවා, දකින්න බැරි නිසා අඬනවා, කතා කරන්න නැති නිසා අඬනවා, ඉඹින්න බැරි නිසා අඬනවා, තුරුල් කරගෙන ඉන්න බැරි නිසා අඬනවා, මෙහි නැති නිසා අඬනවා, ගමේ නැති නිසා අඬනවා, රටේ නැති නිසා අඬනවා, ඒ නැද්ද කියලා අහනවා, ඔයලා බලනවා, කෑව දහනවා, හොඳින් ඉන්නවා දහනවා, අසනීපයක් නැ නේ දහ ඔක්කොම හොයනවා. ඒ හොයන ගමන් ඒ හොයන එක ඇතුළේ මහ දුකක් තියෙන්නේ. හොඳට බලන්නකො මේ පැවිද්ද කියන්නේ දුක නැති තැන. හොයන්න බලන්න නෑනේ. විමසන්න නෑ. හොදිසි කරන්න නෑ. කොච්චර හොඳයිද? හොදිසි කරලා විමසලා බලන්න නෑ. දැන් ඔයාලට හරියට හොයලා බලන්න ලෝකයක් තියෙනවනේ. නමුත් අපිට එහෙම හොයලා බලන්න ලෝකයක් නෑ. එතකොට එහෙම ඔයලා බලන් ලෝකයක් තියෙන එකම දුක වුණාට ඔය අම්මලා ආය ආයේ ලෝකෙ හොයන්ඩයි ලෑස්ති. ඔය අම්මලා කවදාවත් දරුවෝ නලවලා දරුවොත් එක්ක සතුටු වෙලා දරුවන්ගෙන් සම්තෘප්තිමත් වෙලා ඔයාලා නවතින්න ලෑස්ති නෑ. ඊට පස්සේ ඔයාලා අදහස් කරනවා මුණුබුරුත් බලන්. දරුවන්ගේ දරුවොත් නලවණ්ඩයි බලාගෙන ඉන්නේ. ආයේ පොඩි වැඩක් නෙමෙයි. දරුවොත් නලවල දරුවන්ගේ දරුවොත් නලවන කමක් තමයි අපේ ජීවිතවල තියෙන්නේ. එතන මේ ජීවිතේ පින්වත්නි හරි පුදුම එකක්. ඒ කියන්නේ කොච්චර ආසාවල් පස්සේ ගියත් ඇති හිතෙන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ ජෙත්වා නද්දින් චරත්තංච. මේ රැහන් පට සිඳින්න ඕන. අපේ ජීවිතේ රැහන් වලින් ගැට ගැහිලා තියෙනවා. හරියට ගසක් වටේට ලතාවක් වෙලෙනවා වගේ, ගහක් වටේට වැලක් වෙලෙනවා වගේ රැහන් පටවලින් ගැට ගැහිලා තියෙන්නේ. දැන් යම් තැනක ගැට ගහලා තිබ්බොත් එයාට නිදහසක් තියෙනවද? නැහැ. යම් තැනක හොඳට මතක තියාගන්න, යම් තැනක ගැට ගහලා තිබ්බොත් එයා තුල මතුවෙන්නේ හරීම රළු බවක්. බල්ලෙක් ගැට ගහලා හදන්නකො හරි රළුයි. මිනිසුන්ගේ ජීවිත හරිම රළුයි. මේ අපේ මිනිසුන්ගේ ජීවිත හරි රළුයි. ඒකනේ පොඩි දෙයක් ඇති පැටලෙන්න. ඒක ඔය ගම්මල බලන්න, ඔය අම්මලා ගම්මල ආයේනේ. පොඩි දෙයකටනේ ඔය පැටලිලා තියෙන. සමහර මිනිස්සු රණ්ඩු වෙනවා, ගහ ගන්නවා, බැන ගන්නවා, කපා කොටා ගන්න හදනවා, පොළු මුගුරු ගන්නවා, ආයු ආයුධාරං කෑ ගහනවා. ඒක බී ගත්තම වැඩි. ගම්මලේම හරියට ගම්මල මිනිසුන්ට ධර්මයක් අඩුයි ගොඩක් අයට. තව අම්මලාගේ පැතිවල හොඳට බලන්න මේ අය. දැන් මේ හපුතලේ පැත්තේනේ ගොඩාක් ඔය උවමනාව තියෙන මිනිහෙක් ධර්මයේ හොයාගෙන යන ධර්මයේ නෑ. ඒ උනේ මේ පැත්ත බලන්න හරිය ධර්මයක් තියෙනවා මේ මිනිසුන්ගේ. අහනවා ධර්මයේ ගැන සතර සතිපට්ඨානෙ වඩන්නේ කොහොමද කියලා අහනවා. මේ තමර තරුණ අය ඇවිල්ලා භාවනා කරන්නේ කොහොමද දහනවා. නමුත් ගම්වල අපි දකින්න ඉතා දුර්වල දෙයක් තියෙනවා. ඇයි? ගමේ තියෙන පාසකුල විතරනේ. ධර්මයක් නැහැ. දැන් වාසනාවකට මේ ප්‍රඥා නාලිකා වගේ නාලිකා පේන නිසා මිනිසුන්ට නිතර බණ අහන්න ලැබෙනවා. නිතරම බණ අහන්න ලැබෙන ගොඩාක් ගම්වල තරුණ අය පවා පිරිහිලා තියෙනවා. කන බොනේවත් එක විතරයි ජීවිතේ ගෙවන්නේ. ලාමක දේවල් එක්ක විතරයි ජීවිතේ. නමුත් මේ පැත්තේ බලන්න මේ ගොඩාක් නාගරික පන්නිට එනකොට මිනිස්සු කාලා බීලා නිකම්ම ජීවිතේ අතහරින්න ලෑස්ති නැහැ. ඒගොල්ලෝ හොයනවා කිං සච්ච ගවීසි. මොකද්ද මේ ආර්ය සත්‍ය කියන්නේ? කිං කුසල ගවීසි. හැබැයිටම මොනවද කුසලයේ කියන්නේ කියලා මේ පැත්තේ මිනිස්සු ඒ කුසලයේ හොයාගෙන යනවා. මේ පැත්තේ මිනිස්සු ඒ කුසලයේ හොයාගෙන යනවා. මිනිසුන්ගේ කුසලයේ ගැන වමනාවක් තියෙනවා. කැමැත්තක් තියෙනවා. එතකොට කුසලයේ ගැන කැමැත්තක් තියෙන කෙනා කුසලයේ හඹාගෙන එනවා. ඒ කුසලයේ ගැන හඹාගෙන එනකොට එයාගේ අර රැහන් පට ඔක්කොම සිඳිල යනවා. එහෙනම් අපි කවදාවත් අපේ ජීවිතේ රළු බවක් එනවනම් අපි හරි කර්කසයි නම් අපේ ජීවිතේ හරි ගොරෝසුයි නම් දණ්ඩ දාන සත්ත්‍ය දාන කලහ විවාද තුවන් තුවන් පේසුඤ්ඤ මුසාවාද ඕවනම් තියෙන්නේ. දණ්ඩ දාන දඬු මුගුරු ගැනීම සත්ත්‍ය දාන ආයුධ ගැනීම කලහ විවාද නම් තියෙන්නේ. මුසාවාද නම් තියෙන්නේ. කතා කරොත් බොරු නම් කතා කරොත් කේලම් නම් හිස් වචන නම් පරුස වචන නම් එයාගේ ජීවිතේ හරීම රළුයි. එයාගේ ඇතුළාන්තේ හරීම රළුයි. ඒ රළු ඇතුළාන්තයක් තියෙන නිසා ඒ රළු ඇතුළාන්තයට හරියන විදිහට තමයි එයා ලෝකෙට ප්‍රතිචාර දක්වන්නේ. ඒ රළු ඇතුළාන්තයට හරියන විදිහට තමයි එයා ප්‍රතිචාර දක්වන්නේ. එතකොට එයාගේ එයා තුළ පවතින රළු ඇතුළාන්තේ නිසා එයාට මොකද්ද වෙන්නේ? එයා තුළ පවතින ඒ රළු ඇතුළාන්තේ පදනම් කරගෙන පින්නත් න්‍යාය ලොකු අමාරුවක වැටෙනවා. ඒ රළු ඇතුළාන්තේ නිසා එයා හරියට අකුසල් කරගන්නවා. එයාට සත්‍ය අවබෝධයට තියෙන අවස්ථාව වැහිලා යනවා. ආර්ය ශාසනයේ පිළිවෙත් පුරන්න තියෙන චාන්ස් එක මගහැරෙනවා. රළු ඇතුළාන්තයක් තියෙන නිසා. එතකොට දැන් ඒ කාලේ දැන් බලන්න බුදුරජාණන් වදාළදී ඔක ලස්සන සූත්‍රයක් තියෙනවා ගද්දුල බද්ද කියලා. ඒ සූත්‍රේ නම තමයි දන්වැලකින් ගැට ගහපු බල්ලෙක් ගැන තියෙන්නේ. ගද්දුල බද්ද. එතකොට යම් වෙලාවක බල්ලෙක් දන්වැලකින් ගැට ගහලා ඇදුවොත් ඒ බල්ලා හරිම රළුයි. හැබැයි එහෙම දන්වැලකින් ගැට ගහන්න නැතුව නිකන් නිදැල්ලේ බල්ලෙක් හදන්නකෝ. එයා හරිම මට සිලුටුයි. එයා තුළ යම්කිසි සංසුන්කමක් තියෙනවා. එයා තමන්ට මුණ ගැහෙන අයට ගොරවන්නේ නැහැ. ඇඟට කඩාපනින්නේ නැහැ. හපාකන්නේ නැහැ. හැබැයි හිර කරලා හැදුවොත් එයා හරිම දරුණුයි. අපේ ජීවිතයත් ඔන්න ඔය වගේ. අපේ ජීවිතේ හරියට පටු වෙන්න අපේ ජීවිතේ සීමා මායිම් අඩුවෙන්න අපේ ඇතුළාන්තේ හරිම රළුයි. එතකොට අපිට විවිධ විදියට හිතන් උගන්වන්නේ බුදුරජාන් වහන්සේ. දැන් පටුයි කියන්නේ එකම විදියකට හිතනවා. එතකොට එයා හරි රළුයි. දැන් බලන්නකො සමහර අය ඉන්නවා බටහිර විද්‍යාව ගැන විතරක් මිතනවා. හරි රළුයි ජීවිතේ. එයාලා ඒකළු එක විතරයි පිළිගන්නේ. ලෝකෙ බොහෝ සත්‍යයන් තියෙන්න පුළුවන්. එකම පරමාර්ථ සත්‍යයක් තමයි ප්‍රකට. එකම පරමාර්ථ සත්‍යයක් තමයි පවතින. නමුත් ඊට මෙහා පැත්තේ බොහෝ සත්‍යතාවයන් තියෙන්න පුළුවන්. හොඳට බලන්නකෝ විද්‍යාවෙම ටිකක් හොඳට ඉගෙන ගත්ත මිනිස්සුන්ගේ ජීවිතේ හරිම මාන්නකාරකමක් තියෙන. එයා හැම වෙලාවකම ලෝකෙ ලිහන්ඩ හදන්නේ භෞතික විද්‍යාත්මක සීමාව ඇතුළේ. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා එහෙම කෙනෙක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා එහෙම කෙනෙක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා එක එක පැති වලින් බලනවා. දැන් උදාහරණයක් විදිහට ඔයාලගේ කය, කියන්නේ මේ ඇඟ, මේක සකස් වීම පිණිස අම්මා තාත්තගේ උපකාරයක් දකිනවා. කර්මියනු බලයක් දකිනවා. ආහාර ප්‍රත්‍යයෙන් පවතින විදියක් දකිනවා. ඍතුයේ බලපෑමක් දකිනවා. සිතේ බලපෑමක් දකිනවා. ගොඩාක් ඒවා දකිනවා. එයා කවදාවත් හිතන්නේ මේ කය බෙහෙත් වලින්ම නඩත්තු කරන්න පුළුවන් කියලා. එයා හිතන්නේ කවදාවත් මේ කය, මේ තමන්ගේ කය ආහාර වලින් විතරක් පවතිනවා කියලා. එයා කවදාවත් හිතන්නේ මේ කය එයාට ඕන ඕන විදියට පාලනය කරන්න පුළුවන් කියලා. ඇයි? එයාට තියෙනවා පලල් චින්තනය. එයා නිකන් දන්වැලකින් ගැට ගහපු බල්ලෙක් වගේ නෙමෙයි. එයා මේ தত্ত্বය එක එක විදියට විමසලා බලනවා. ඇත්තටම මේ එක එක විදියට විමසන්න බැරි නිසාම අපේ ජීවිතය රැහන් පටවලින් ගැට ගැහිලා හරියට දන්වැලකින් ගැට ගහපු බල්ලෙක් වගේ එකම විදියකට හිතනවා. එකම විදියකට හිතලා බලන්නකෝ, එයාට හරියට ඒ විදියට විතරයි පේන්නේ. එයා හිතන විදියට විතරයි පේන්නේ. මොකද මේ ලෝකය තමන් මේ තමන්ගේ සිතේ මුලාව කියන එකට අනුව බලනකොට අපි හිතන හිතන විදියට ලෝකය පේන්න පටන් ගන්නවා. ඇයි, මේක මායාවක්නේ. අපේ සිත තරම් තවත් මායාවක් නැහැ. අපි හිතන දේවල් නිකන් ඇත්ත වගේම දැනෙන්න ගන්නවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සිත නියෝධ ධර්මයක් විදිහට දකින්න, නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත විදිය දකින්න කියලා. සිතේ ස්වභාවය අපට අපගේ බුදුරජාණන් වහන්සේ අනුදෙනවා දාලා. එහෙනම් අපිට ප්‍රධාන වශයෙන් මේ ජෙත්වා නද්දින් චරත්තංච ඉච්ඡා ලෝභංච පාපක මේ වරපට සිඳලා දාන එකයි පළවෙනියෙන් කරන්න ඕන. අපේ ජීවිතේ හරියට හිර වෙලා හොඳට බලන්නකො, වරපට වලින් හිර වෙලා අපේ ජීවිතේ අපිට තියෙන හිර වුණු ජීවිතය, අපිට තියෙන නිදහස් ජීවිතයක් නෙමෙයි. ඉස්සරහට අපිට නිදහස් වෙන්නත් බෑ. ඔය හිරවුණු ජීවිතය ඇතුළෙම පොඩි අද්දැකීම් පරාසයක එක අපිට ජීවිතය අතාරින්නයි වෙන්නේ. ඒ හිරවෙච්ච ජීවිතය ඇතුළේ අපි ලෝකෙට ප්‍රතිචාර දක්වනකොට වෙන හානිය වැඩි. ඒකයි ඔය සමහර අය නිකන් ඉතාම නරක විදියට කතා කරද්දි, නරක විදියට හැසිරෙද්දි, නරක විදියට වැඩ කරද්දි අපි කියන්නේ ආයි මනුස්සයම මෝඩ මනුස්සයෙක් කියලා කියන්නේ. ගමේ කතාවට කියන්නේ එයා මහ මෝඩ මනුස්සෙක් ඔය කියලා කියන්නේ. ඇයි අපි යාට එහෙම මෝඩ මනුස්සෙක් කියලා කියන්නේ? එයාට අපි මෝඩ මනුස්සෙක් ඔය මහ මෝඩෙක් කියලා අපි කියන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. එතකොට එයාගේ අර මෝහය පදනම් කරගෙන එයාට නුයික් ආකාරයෙන් විමස විමසා ප්‍රතිචාර දක්වන හැකියාව නැහැ. හරියට මේ අපේ ජීවිතෙත් ඔය වගේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ ලබා දුන්න නේත්‍රාවලින් ලෝකේ බලනකන් අපිට තියෙන ඇකිලිච්ච ජීවිතය. ඒ ඇකිලිච්ච ජීවිතේ හරියට දන්වැලකින් ගැට ගහපු බල්ලෙක් වගේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට එකතු වෙනකොට හරියට නිදැල්ලි හැදෙන බල්ලෙක් වගේ. එයා ගොරවන්නේ නැහැ ලෝකයාට. එයා කණ්ඩ හපා කණ්ඩ ඇඟට පනින්නේ නැහැ. රෞද්‍ර නෑ. එයා ලෝකෙ තැති ගන්නවන්නෙක් නෙමෙයි. දැන් සමහර විට එහෙම හදන බල්ලෙක් දැක්කම අපිට බය හිතෙනවනේ. බය හිතෙන්නේ ඇයි? හානි කරයි. ඒ වගේ අර පින්වත්නි බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙක් විදියට හිතන්න පටන් ගත්තාම එයා ලෝකෙ බය කරන්නෙක් නෙමෙයි. ලෝකෙ තැති ගන්නවන්නෙක් නෙමෙයි. ලෝකේ යථාර්ථ අවබෝධයට අදාළව විමසා බලන කෙනෙක්. යථාර්ථ අවබෝධයට අදාළ වන විදියට එයා එයාගේ ජීවිතේ විමසා බලන කෙනෙක්. එතකොට එහෙම විමසා බලද්දී ඔයාලට කරන්න තියෙන්නේ ලොකු දෙයක් නෙමෙයි. ඔය පින්නතුන්ලාට තියෙන්නේ පළවෙනි එක තමයි ජෙත්වා නද්දින් චරත්තංච. පළවෙනියෙන් තියෙන්නේ යාට රැහන් පට ටික සිඳලා දාන්න. ඔන්න පළවෙනි වැඩි. එක මොකද්ද? රැහන් පට කියලා කියන්නේ අර හිරවෙච්ච ජීවිතෙන් අයින් වෙන්න. ඒ හිරවෙච්ච ජීවිතෙන් අයින් වෙන්නේ කොහොමද දන්නවද? එයා හොඳට ගැඹුරින් එයා විමසන්න පටන් ගන්නවා. එතකොට එයා විමසනවා කියන්නේ එයා මොනවද විමසන්නේ? ඔය තමන්ගෙම සවිඥානික කය. තමන්ගෙම ගත තමයි විමසා බලන්නේ. ලෝකේ විමසල වැඩන්නේ. ලෝකේ බෙදලා වෙන් කරලා තේරුම් ගත්ත කියලා කිසි කෙනෙක් අවබෝධය කරා යන්නේ. තමන්ගේම අභ්‍යන්තරික අවකාශය ගැඹුරින් විමසා බැලීමයි යා කළ යුතු වන්නේ. ලෝකේ තේරුම් ගත්ත අය ලෝකෙන් නික්මින්නේ, ලෝකේ රැඳෙනවා. අභ්‍යන්තරයේ තේරුම් ගත්ත අය ලෝකෙන් දුකින් නික්මෙනවා. මොකද අපි ඉස්සරහා තියෙන ලොකුම අභියෝගෙ මොකද්ද පින්නොත්නි? අපි ඉස්සරහා තියෙන ලොකුම අභියෝගෙ දුක. අපි ඉස්සරහා තියෙන ලොකුම අභියෝගෙ මොකද්ද? දුක. අපි දුකට අකමැති. දුක්කා පටික්කූල. අපි ලෝකේ පිළිකුල් කරන්නේ. අපි මොකද පිළිකුල් කරන්නේ? දුක පිළිකුල් කරන්නේ. හොඳට බලන්න, ඔයාලා දුකට කැමති නෑනි. ඔයාලා මෙච්චර මහන්සි වෙන්නේ, දරුවන්ට උගන්වන්නේ, යුතුයකම් කරන්නේ, වගකීම් කරන්නේ මොකටද? ඔයාලා දුකට කැමති නැති නිසා. නමුත් මෙතනට ආපු එක අම්මා කෙනෙකුට හරි, මෙතනට ආපු එක කෙනෙක් කාට හරි කෙනෙකුට, එහෙම දුකේ බිඳියාමක්, දුකේ වැටීමක්, දුකේ අතුරුදහන් වීමක් තියෙනවද? මෙච්චර කල් වැඩ කළාට නෑ. මෙච්චර කල් වැඩ කළාට දුකේ අතුරුදහන් වීමක් නෑ පින්වත්නි. ඒ ඇයි? අපි අර වරපට සිඳලා නෑ. දුක දුරු වේවා කියලා පොඩි ප්‍රාර්ථනාවක් විතරයි තිබිලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ ප්‍රාර්ථනාවකින් විසඳන්න බෑ පින්වත්නි. ඔය අම්මලා හොඳට එක දෙයක් තේරුම් ගන්න, ආයෙ මෙහෙට ආවත් ඔය දුක හොම්මයි. නැවත නැවත අපි වැටෙන්නේ දුකටමයි. දුකෙන් ගැලවෙනවා බොරු. හැබැයි අර බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අපි හිතන්න ගියොත් අපිට කියවා ගන්න වෙන්නේ, විමසා ගන්න වෙන්නේ, හොයන්න වෙන්නේ, බලන්න වෙන්නේ අන් කවර දෙයක්වත් නෙමෙයි, අපේ ඇතුළමයි. අපේ ඇතුළාන්තේමයි බලන්න වෙන්නේ. එතන අපේ ඇතුළාන්තේ බලනකොට තමයි නිවෙන්නේ. ආ, එන ලස්සන දෙයක් නිවීමට තියෙන මොකද්ද? ලෝකය විමසා බැලීම නොව තමන්ගේම ඇතුළාන්තයේ දෙස බැලීම. ඒක තමයි නිවීමේ මූලික తত্ত্বය. නිවන කෙනෙක්ගේ මූලික తত্ত্বය තමයි තමන්ගේම ඇතුළාන්තයේ දෙස බලන එක. තමන්ගේම සිත විමසා බලන එක. තමන්ගේම ඇතුළාන්තය කියලා කියන්නේ තමන්ගේ හිත දිහා බලන එක. එතකොට හිත දිහා බලනකොට සිතේ ස්වභාවය එයාට හොඳට දැනෙනවා. සිතේ ස්වභාවය තට එයාට තේරෙන්න පටන් ගන්නවා. ඇතුළාන්තය බලනකොට. එතකොට ඇතුළාන්තය බලනකොට එයාට සිතේ ස්වභාවය හොඳට දැනෙනකොට, සිතේ ස්වභාවය හොඳට තේරෙනකොට, ඒ සිතේ ස්වභාවය තේරුම් ගත්ත කෙනාට දුක අතුරුදහන් වෙනවා. සිතේ ස්වභාවය තේරුම් ගත්ත කෙනා තුළ දුක අතුරුදහන් වෙනවා. එතකොට සිතේ ස්වභාවය තේරුම් ගැනීම කියන එක ඉතාම වැදගත් සාධකයක්. සිතේ ස්වභාවය, ඔයාලට සිතේ ස්වභාවය තේරුම් ගන්නකම් ඔයාලා එළියේ මොන අරගලේ කළත් ඔයාලගේ කෙලෙස් අරගලේ සංසිඳෙන්නේ නැමේ, වරපට සිඳෙන්නේ. ඒ නිසාම පාපී ආසාව දුරු වෙන්නේ, ඉච්ඡාව දුරු වෙන්නේ, ලෝභකම දුරු වෙන්නේ. මුළුමනින්ම යාට තණ්හාව උදුරලා දාන්න බෑ. අලුත් අලුත් තණ්හාව අලුත් අලුත් විදියට සිත වෙලා ගන්නවා. අලුත් අලුත් විදියට නේ තණ්හා වෙලා ගන්නේ. බලන්නකෝ, අපි පුංචි කාලේ ආසා කරපු රූපවලට නෙමෙයි දැන් ආසා කරන්නේ. හොඳට බලන්න, පුංචි ළමෙක් ආසා කරන රූප තියෙනවා. එයා ටිකක් වැඩි වියටපත් වෙනකොට ඒ රූපවලට ආසා කරන්නේ. පොඩි ළමෙක් බෝනික්කන්ට ආසයි. නමුත් එයා අවුරුදු සාමාන්‍යයෙන් 10ක් විතර වෙනකොට එයාට බෝනික්කෝට ආසා නැහැ. ඇයි බෝනික්කෝන්ට ආසා කරන්නේ නැත්තේ? එයා දන්නවා බෝනික්කෝ කියලා කියන්නේ ළමයි නෙමෙයි. බෝනික්කොන්ට කවන්න බෑ, බෝනික්කොන්ට පොවන්න බෑ, බෝනික්කො නාවන්න බෑ. නැව්වට නාවන අර්ථය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒතර එයාට දැනෙනවා මේ බෝනික්කෙක් කියලා කියන්නේ වටිනාකම දෙන්න ඕන දෙයක් නෙමෙයි. හැබැයි එයා පොඩි කාලේ හිතන්නේ බෝනික්කයි, එයාට වැටහෙන්නේ එයාගෙම මේ නිකන් ජීවත් වෙන කෙනෙක් වගේ. බෝනික්කො නලවන තරුණ පුංචි දියණිවරු හිතන්නේ ඇත්තටම බෝනික්කා කියන්නේ එයා වගේම කෙනෙක් කියලා. එයා ඒකනේ බෝනික්කා එහෙට මෙහෙට වුණත් අඬන්නේ පොඩි ළමයි. එයාට පොඩි ළමයෙකුට දැනෙන්නේ බෝනික්කා කියන්නේ මං වගේම පොඩි ළමයෙක් කියලා. එතකොට එයා ලොකු වටිනාකමක් පො�ඩි කාලේ බෝනික්කෙකුට දුන්නට අවුරුදු 10 විතර වෙනකොට එයාට තේරෙනවා බෝනික්කෙක් කියලා කියන්නේ කවන්න පොවන්න නාවන්න අඳන්න කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි, මං වගේ කෙනෙක් නෙමෙයි කියලා. එතකොට මං වගේ කෙනෙක් නෙමෙයි කියලා බලපු ගමම්ම බෝනික්කගේ අත ගැලුණාත් බෝනික්කගේ ඔළුව ගැලුණාත් බෝනික්කගේ අතපය ගැලවිලා ගියාත් බෝනික්ක හොයාගන්න බැරි වුණත් ඒ අඬනවද? අඬන්නේ නැහැ. හැබැයි පොඩි කාලේ බෝනික්කගේ අතක් ගැලවුණොත් කෑ ගහලා අඬනවා. එයාට අලුතෙන් බෝනික්කේ කම්බ වෙනකන් එයා කෑ ගහනවා. එයාට ඇඳේ බෝනික්ක තියෙන්න ඕන පුංචි දරුවන්ට. එයා අම්මව එයා තුරුල් කරගන්න විදිහටම එයා බෝනික්කව තුරුල් කරගන්නවා. හැබැයි ටික කාලයක් යනකොට එයාට දැනෙනවා එක දෙයක්. මොකද්ද? මේ බෝනික්කෙක් කියන්නේ පණ තියෙන කෙනෙක් නෙමෙයි. බෝනික්කෙක් කියන්නේ මේ මං වගේ විඤ්ඤාණ හිතක් තියෙන වැඩ කරන්න පුළුවන් ඉරියව් පවත්වන කෙනෙක් නෙමෙයි බෝනික්ක කියලා දැනෙනවා. මං වගේ ඉරියව් පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා බෝනික්ක දිහා බලපු ගමන් බෝනික්ක කැඩෙනකොට, බිඳෙනකොට, වැටෙනකොට ඒ ළමයා අඬනවද? අඬන්නේ නැහැ. එයා දන්නවා බෝනික්ක කියන්නේ මං වගේම සිතක් තියෙන සවිඥානික කෙනෙක් නෙමෙයි කියලා එයාට තේරෙනවා. ඊට පස්සේ ආ බෝනික්ක නලවයිද? ඔයාලා දැකලා තියෙනවද අවුරුදු 20ක් විතර ගියායේ බෝනික්ක නලවනවා? බෝනික්කොන්ට කවනවා, ඇඳුම් අඳනවා දැකලා තියෙනවද? නෑ, එහෙම කරන්නේ නෑ. එහෙම කරනවා නම් මොකක් හරි මානසික අවුලක් තමයි. එහෙම කවුරුත් කරන්නේ නෑ. ඒ කරන්නේ නැත්තේ ඇයි? බෝනික්කෙක් කියන්නේ අවිඥානික බව දන්නවා. එතන අවිඤ්ඤ මේ සත්වයක් නෙමෙයි කියලා දන්නවා. බෝනික්ක කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි කියලා දන්නවා. සත්වයක් නම් පුද්ගලයෙක් නම් අතපය කැඩෙනකොට, ඔළුව කැඩෙනකොට, අංගපසංග කැඩිලා යනකොට අඬනවා, වැළපෙනවා. එහෙනම් පින්වත්නි, මේ සත්ව බව, පුද්ගල බව ආරෝපණය කරලා බලනකොට විතරයි කැඩෙන බිඳෙන ලෝකයට දුක හටගන්නේ. සත්වයක් පුද්ගලයක් කියලා බලන්නේ නැත්නම් යම් තැනක, එතන පින්වත්නි කවදාකවත් දුක හටගන්නේ නැහැ. සත්වේ පුද්ගලය කියලා බලනකමක් නැත්නම් එතන කවදාවත් දුක හටගන්නේ නැහැ. ඒ නිසා තමයි පොඩි කාලේ බෝනික්ක දිහා මේ බෝනික්ක මං වගේමයි කියලා බලපු කාලේ ආඬන්න වැළපෙන්න බෝනික්ක පදනම් කරගෙන එයාට හේතු යෙදුනා. හැබැයි ටික කාලයක් යනකොට එයා බෝනික්ක මං වගේ කෙනෙක් නෙමෙයි, බෝනික්ක කියන්නේ සත්වයක් නෙමෙයි, පුද්ගලයෙක් නෙමෙයි, බෝනික්ක කියන්නේ මේ මං වගේ කෙනෙක් නෙමෙයි, අඳුන් අඳන්න ඕන කෙනෙක් නෙමෙයි කියලා බලපු ගමම්ම එයා බෝනික්කෝ හොරතල් කරන එක, බෝනික්ක නලවන එක, අර පොඩි කාලේ කකුල් දෙක උඩ කොට තියලා පොඩි ළමයි නලවනවා වගේ පුංචි දරුව බෝනික්ක නලවපු එක එයා සම්පූර්ණයෙන් අතහැරලා දැම්මා. ඔන්න ඔය වගේම පින්වත්නි, මේ කය දිහා වුණත් ඔබ පුද්ගල භවකින් බලන තාක්කල් විතරයි ඔයාලට මේ කය වැටෙනකොට, මේ කය කැඩෙනකොට, මේ කය බිඳෙනකොට දුක හටගන්න. එම නැත්තම් මේ කය වැටෙනකොට, කැඩෙනකොට, බිඳෙනකොට දුක හටගන්නේ නැහැ පින්වත්නි. දුක හටගන්නේ. ඒ නිසා මේ Taman ගෙම කය අවබෝධ කරද්දී අවබෝධ කරන කිනා තුල තමයි ඒ අර්ථයේ ස්මතු වෙලා ඉන්නේ. ඒ අර්ථයේ ගැඹුරින් තමා තුල මතු වෙලා ඉන්නේ. ඒක මතු වෙන රටාව පින්වත්නි අපිට හිතාගන්න බෑ. ඒක මතු වෙන විදිය අපිට හිතාගන්න බෑ. පින්වත් මේ ජීවිතය හරි පුදුමයි. වටිනාකම දුන්නොත් වතුර පයිප්පයක් ඇරියා වගේ කඳුළු ගලනවා. හොඳට බලන්නකෝ. වටිනාකම දුන්නොත් කඳුළු. වටිනාකම දුන්නේ නැත්නම් කඳුළු නැහැ. හොඳට බලන්න ජීවිතේ. ඒතර වටිනාකම ආරෝපණය කරන එකක් මිසක් වටිනාකම ආවේණික ලක්ෂණයක් නෙමෙයි. ආරෝපිත තත්වයක් සහ ආවේනික ලක්ෂණයක් කියලා දෙකක් තියෙනවා. ආරෝපිත තත්වය කියලා එකක් තියෙනවා, ආවේනික ලක්ෂණය කියලා තව එකක් තියෙනවා. දෙකයි. එතන මේ ආරෝපිත තත්වය සහ ආවේනික ලක්ෂණය කියන දෙකෙන් අපි හැම වෙලාවකම ඉන්නේ ආරෝපිත තත්වයක් තුල. වටිනාකම අපි අපේ සිතින් ලෝකයට දෙනවා. වටිනාකම නිසාමනේ දැන් ඔයාලා පින්වත්නි මෙතන වාඩි වෙලා හිටියට ඔයාලා හිතින් වටිනාකම දුන්නේවා තියෙනවා. හිතන්නකෝ ඔයාලගේ දරුවට කියලා සිතින් තමයි වටිනාකම දීලා තියෙන්නේ. ඒ සිතින් වටිනාකම දීලා තියෙන නිසා අපිට හරියට ඒව හොයන්න වෙනව නේද? අපිට හරි අවධානමක් තියෙනවා අර වටිනාකම දුන්න දේ ගැන. අපි හිතමු කොහේ හරි ගමනක් යනවා කියලා, යා යාගේ දරුවා ගැන තමයි උනන්දු වෙමින් ඉන්නේ. වටේ පිටේ ළමයි ගැන අපිට උනන්දුවක් නැහැ. යා කෑවද කියලා බලනවා, යා ඇසුරු කරන්නේ කවුද කියලා බලනවා, එයා කරන්නේ මොනවද කියලා බලනවා. එතන ඉන්න ඉතුරු ළමයි ගැන ඒ අම්මට උනන්දුවක් නැහැ. එහෙම ලොකු උනන්දුවක් එයාට ඉන්නේ නැහැ. ඇයි උනන්දුවක් ඉන්නේ නැත්තේ? මේ වටිනාකම කියන එක හැම වෙලාවකම අපි හිතින් දෙනවා. හරි පුදුමයි. ඒ වටිනාකම දුන්නේවා අපිට හොයන්න හිතෙනවා. ඒ හොයන හොයන ඒවා තමයි හම්බෙන්නේ. ඉතුරු හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ, ළමයි ගොඩාක් අතර අපි හිතමු ගමනක් ඔන් ට්‍රිප් එකක් යනවා. පවුලේ අයයි ගොඩක් යනවා, බස් එකක යනවා. තව කොල්ලෝ කෙල්ලොත් යනවා. අම්මලා තාත්තලාත් යනවා. ඒ අම්මා හැම වෙලාවකම අවධානයෙන් ඉන්නේ එයාගේ දරුවා ගැන. සමහරට ඒ දරුවා ඉන්නවා බලනකොට ඉතුරු එතන වටේ ඉන්න අය ගැන යට අවධානයක් නැහැ. ඒ කියන්නේ එයා හොයන එක තමයි යට ලැබෙන්නේ. තව ළමයි ඉන්නවා, යට ගාණක් නැහැ. දැන් අපි දු ළමයි 25ක් විතර ට්‍රිප් එකක් ගිහින් එයාලත් එක්ක, ඒ 25 අතර එයාගේ දරුවා පේනකොට ඉතුරු අය පේන්නේ යාට. තමන්ගේ පුතා හිටිය බව දන්නවා. කවුද කවුද ආයේ හිටියේ කොහමද ළමයි ටිකක් ඉන්න බව එයාට තේරෙනවා. කවුද ඉන්නේ කියලා එයාට නාම මාත්‍රයක කියන්න බෑ. ඒ කියන්නේ අපි හොයන ඒවා තමයි අපිට ලැබෙන්නේ. ඒක ලෝක ධර්මයක්. හොයන්නේ නැතිව ලැබෙන්නේ. මුණ ගැහුණත් අපිට අතහැරිලා යනවා. අපි හොයන්නේ අපේ සිතින් වටිනාකමක් දුන්නේවා. අපි හොයන්නේ මොනවාද? අපේ සිතින් අපි වටිනාකමක් දුන්නේවා තමයි පින්වත්නි අපි හොයන්නේ. වටිනාකමක් නොදුන්නේවා අපි කවදාවත් හොයන්නේ නැහැ. වටිනාකමක් නොදුන්නේවා අපි හොයන්නේ නැහැ. මෙන්න මේ වටිනාකම දීම ඇතුලේ තමයි ජෙත්වා නද්දින් චරත්තංච රැහන් පටවලින් ගැට ගැහෙන්නේ. අපිට තියෙන ගැට ගැහුණු ජීවිතය, හිරවෙච්ච ජීවිතය හොඳට බලන්න. ඔය අම්මලාගේ ජීවිත, ඔය අම්මලාට නිදහසක් කියලා එකක් නැහැ නේ. හිර වෙලා නේද ජීවිත? හිර වෙලා අද ගෙදර නොයන ඉන්න පුළුවන්ද? ඉන්න බෑනේ. හිර වෙලා ජීවිතේ, හිර වෙලා. හැබැයි ඔයගොල්ලෝ දන්නවද, මට අද මං ඉන්න තැනට නොයන ඉන්න පුළුවන්. අද මම මේ බණ කියන්න ආවට මට පුළුවන්. ඇයි මට එහෙම ඉන්න පුළුවන්? ඒ කියන්නේ ඒකෙන් මම අදහස් කරන්නේ මම මේ ධර්මාසනයේ මේ ශාලාවෙම නිදා ගන්නවා සැතපෙනවා කියලා නෙමෙයි. මාව බලාපොරොත්තු වෙන දෙවන්නේක් නැහැ. මාව අපේක්ෂා කරන කෙනෙක් නැහැ. මම පැමිණේවියයි නිද්දල්වාගෙන ඉන්න දෙවන්නේක් මාට නඩත්තු කරන්න නැහැ. එහෙනම් ලෝකේ හැමදාම අපිට ඕන විදියට මේ කටයුතු කරගන්න බැරියයි. අපිට තියෙනවා නඩත්තු කරපු ලෝකයක්. ඒ ලෝකයට අපිව අපේක්ෂාවක් තියෙනවා. අපිට දේ ලෝකේ ගැන අපේක්ෂාවක් තියෙනවා. ඒ කියන්නේ අම්මට දරුවත් ඕන, දරුවට අම්මත් ඕන. ඊට පස්සේ ওই දරුවට ටික කාලයක් ගියම වටිනාකම අඩු වුණාට පස්සේ යන අම්මා ඕනේ නැහැ. වටිනාකම දුන්නේ එකයි ඕන. හොඳට බලන්න, විවාහ වෙච්ච දරුවෝ මට අම්ම නැතුව බෑ. අම්ම කවන්න ඕන, පොවන්න ඕන, නාවන්න ඕන, අඳන්න ඕන, ඇඳුම් හොදලා දෙන්න ඕන, ළඟින් ඉඳලා ඔළුව අත ගන්න ඕන, නිදා ගන්න. නමුත් ටික කාලයක් ගියාට පස්සේ එයාට අම්මට වඩා වටිනාකමක් පේන්න ගත්ත ගමන්ම එයාට අර අම්ම වෙනද කවන්න, පොවන්න, අඳන්න, නාවන්න කරන්න ඕන වුණාට, අම්ම ඔළුව අත ගා ඉන්න ඕන වුණාට, නිදි කරවන්න එයාට ඊට පස්සේ කෝන්නේ. අම්ම නැතුව බෑ, නැතුව බෑ කියලා කිව්වට ඊට පස්සේ යා නැතුව බැරි වෙනත් ලෝකයක් හොයාගත්තම එයාගේ ලෝකේ අම්මා අතුරු දහන් වෙනවා. අම්මලා ඉතින් සිතාන ඉන්නවා සදාතනිකව වටිනාකම් දීගෙන. ඒ කියන්නේ මේ එහෙනම් මම මේකෙන් අදහස් කරන්නේ මොකක්ද දන්නවද? මේ සිතේ වටිනාකම එකම විදියට රැඳෙන්නේ නැහැ. කැමදාම් මේ ලෝකේ වටිනාකම පින්වත් එකම විදියට රැඳෙන්නේ නැහැ. හැම වෙලාවකම සිතේ වටිනාකම අලුත් වෙනවා. අද හොයන එක හෙට හොයන්නේ නැහැ. හෙට හොයන එක ලබන මාසේ හොයන්නේ නැහැ. ඉතින් අපි හිතාගෙන ඉනවා අද හොයන එක හෙටත් ඕන වෙයි කියලා. හෙට ඕන එක මැරෙනකන් ඕනේ. එහෙම ඕන වෙන්නේ නැහැ. එහෙම ඕන වෙන්නේ නැහැ. මිනිස්සු ආසාවෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා සමහර විට මේ කාලේ තියෙන වටිනාම දෙයක් ගන්න. ඒක ගත්තාම වටිනාකම පේන්නේ නැහැ නේ හිතේ. පුදුමයි ඒක. අහුවෙන්නේ නැනි සිතට වටිනාකම. එහෙනම් මම පුදුම වටිනාකමක් නෙමේ ගාත්පත් කරගන්නකම් තියෙනවා. අත්පත් කරගත්තම අලුත් වටිනාකම් හිතට එනවා. ඉතින් අලුත් වටිනාකම් සිතට එනකොට ඒව පස්සේ දුවනවා. අනික පින්වත්නි, මේ ජීවිතේ ලොකු දුකක්. ඔයාලා ඔය ඉන්න මට්ටමේම නිකම්ම ජීවිතේ අතහැරුණොත් ඒක මහා අපරාධයක්. ඒ අපරාධේ කරගන්න එපා ජීවිතේ. ජීවිතේ ඔය පින්නතුන්ලා කාරණා කීපයයි දැනගන්න ඕන. එක, මේ සතර මහා ධාතුව දැනගන්න. එක, සතර මහා ධාතුව ගැන දැනගන්න. දෙක, ස්පර්ශය දැනගන්න. තමා තුළ ස්පර්ශය දැනගන්න. තුන, ඔයාලගේ නාම රූප පරම්පරාව ගැන දැනගන්න. හතර, ඔයාලා තුළ පවතින මානසිකාරයේ හැඩය දැනගන්න. ඔච්චරයි. ඔයාලා මේ නිතර පන්සල් ගියත් එකයි නොගියත් එක අපිට වැඩක් නැහැ. මොකද හැම වෙලාවෙම පන්සල් වල ඉන්න බෑනේ මිනිසුන්. කොච්චර වැඩ තියනවද? ස්වාමීන් වහන්සේලා කියන්න පුළුවන් මේ පන්සලට එන්න ඕන මාසෙට වරක්. කොහොමද එන්නේ මාසෙට වරක්? මෙච්චර වැඩ තියෙද්දි ඒ පන්සල් වලට නෑවිත් ඉන්නේ නෑනේ මිනිස්සු. අනික පන්සලට ආව කියලාත් අපිට පාන්සකූලේ හත් දවසේ දානේ විතරක් නම් තියෙන එක මදි. හොඳටම පොයට නිකන් පන්සලට ගිහින් කාපු බීපුවා නිකන් කතා කරලා එන එකක් නම් තියෙන්නේ. එහෙම ගමනකට වඩා හොඳයි හුදෙකලාවේ බඹසර සිල් දිනු කරන එක. හුදෙකලාවට වී පිළිවෙත් පුරන එක ඊට වඩා බොහොම ශ්‍රේෂ්ඨ දෙයක්. ඒක ගොඩාක් වටිනා දෙයක් පින්වත්නි. හරි, ඒක බොහොම අග්‍ර දෙයක්, වටිනා දෙයක්. ඔය පින්වතුන්ලා ඒක තේරුම් ගන්න. ඒතර ඔය පින්වතුන්ලා කීයක්ද දැනගන්න ඕන? ඔයාලා සතර මහා ධාතුන්ගේ ස්වභාවය දැනගන්න. දෙක මොකද්ද? ස්පර්ශයේ ස්වභාවය දැනගන්න. තුන්වෙනි එක නාම රූප පරම්පරාවක් ඇති වෙලා නැති වෙලා යන බව දැනගන්න. හතරවෙනි එක තම තමා තුළ මේ මානසිකාරය ගැන අවබෝධ කරගන්න. මානසිකාරය කියන්නේ අපි මෙනෙහි කරන්න පුළුවන් නේද? දෙකෙන් අපිට අර කල්පනා කරන්න පුළුවන් මට්ටම තියෙන්නේ. අපි ලෝකේ කල්පනා කරනවානේ, එතකොටනේ මතක් වෙන්නේ. දැන් අපි ඒකනේ කියන්නේ, ඔයාට බලන්නකෝ මාව මතකද කියලා. එතකොට යා මොකද කරන්නේ? ඔයාට මාව මතක නැද්ද කියලා කවුරු හරි ඇහුවොත් අපි මොකද කරන්නේ? කල්පනා කරලා බලනවා. පොඩ්ඩක් ඉන්න, මං පොඩ්ඩක් කල්පනා කරලා බලන්නම් ඔයා කොහෙදද හම්බ වුනේ කියලා කල්පනා කරනවා නේද? ඒ කල්පනා කරනවා කියන්නේ අර මානසිකව විමසනවා, ආවර්ජනය කර කර බලනවා. එතකොට අපි කියනවා, බලන්නකෝ මට මතකෙට එන්නෙම නෑනේ වා කොයිද. ඒ කියන්නේ මෙනෙහි කරනවා. ඔච්චරයි ජීවිතය. ජීවිතය කියන්නේ ඔන්න ඔය ටිකට. ජීවිතය කියන පැවැත්මට සතර මහා ධාතුවේ උපකාරය ලැබෙන්න ඕන, ස්පර්ශ ආයතන හයේ උපකාරය ලැබෙන්න ඕන, නාම රූපයන්ගේ උපකාර, නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය යැපීම තියෙන්න ඕන, මානසිකාරය කරන්න පුළුවන් වෙන්න ඕන. මානසිකාරය කරගන්න පුළුවන් වෙන්න ඕන. පින්වත්නි, දාන්න හොදොයිට වඩා මොකක්වත් නැහැ ජීවිතේ. මට කියන්න ජීවිතය ඇතුළේ ඔයිට වඩා ලිහා ගන්න, තේරුම් ගන්න, කතා කරගන්න මොනව හරි තියනවද කියලා? ඇත්තටම ওই බෝධි පූජා කවි පාඩම් කරනවා වෙනුවට ඔයාලා මෙන්න මේ ටික තේරුම් ගත්තොත් ඔයාලා ලෝකෙන් නික්මෙයි. ජෙත්වා නද්දින් තරඥ චරත්තංච, ඔයාලගේ වරපට ටික සිඳෙයි. මෙහෙම ධර්මයේ දැනගත්තාම එයා තුල අර රළුග බව නෑ. ඇයි? දංවලකින් ගැටගාලා හදන බල්ලෙගේ දංවැල උනා දැම්මා වගේ. ඒ දංවැල උනා දැම්මට පස්සේ ඒ බල්ලා නිදැල්ලේනේ හැදෙන්නේ. නිදැල්ලේ හැදෙන බල්ලෙක් හැමෝටම වලිග වනනවා. නිදැල්ලේ හැදෙන බල්ලෙක් හැමෝටම වලිග වනනවා. ඇයි? වහල් බවක් නෑනේ. ඒ නිසා මේ ඔය පින්නතුන්ලාගේ මේ වරපට සිඳිලා ගියොත් ඔයාලා තුල හැමෝ දරුවට විතරන්නේ මේ කරුණා උපදින්නේ. මගේ දරුවා කියලා ලෝකයේ සිප වැළඳ ගනිදී දරුව විතරක් නෙමේ සියලු දරුවන්ට එක වගේම කරුණාවන්තකමක් ඇති වෙනවා. දරුවාට බෙදපු බත්තෙන් දෙම්ම ගෙදරට සිංගමන් යදිමින් එන කෙනාටත් බෙදලා දෙන්න පුළුවන් හිතක් ඇදෙනවා. දැන් ඔයාලට දරුවාට බෙදපු හැන්දෙන් අල්ලපු ගෙදර ළමයට බෙදන්න බෑනේ. ඇයි? ඕගොල්ලෝ අරපට වලින් ගැට ගැහිලා පුද්ගල භවකින් පිළිගත්ත ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයේ පේනවා. මමත්වයෙන් ගත්ත ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයේ පේනවා. මගේ නොවන කියලා ගත්ත ලෝකය ඔය පිනුතුන විසි කරලා දානෝ. ඒක හරියට දන්වැලකින් ගැට ගහපු බල්ලෙක් Tamanගේ හාම්පුතාට විතරයි වලිගේ වනන්නේ. එයා විතරයි එයාට විතරයි අවනත වෙන්නේ. පින්වත්නි, දන් වැලකින් ගැට නොගහපු බල්ලෙක් ගෙදරට එන හැම මිනිහෙකුටම වලිග වනන්න පටන් ගන්නවා. හැම මිනිහෙකුටම ලෙංගතුකම් පානවා. හැම කෙනෙක්ගේම එක එයා එකතු වෙනවා. අන්න ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඔයාලා ඔයාලගේ ජීවිතේ දැක්කොත්, එතකොට ධර්මයේ තුලින් ජීවිතේ දකින්න කියලා අපි මෙතන මොකද්ද අදහස් කරන්නේ? ඔයාලට මේ සතර මහා ධාතුව ගැන තේරෙනවා නම්, මොනවද සතර මහා ධාතුව? පාඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ওই ටික තමයි තියෙන්නේ. මේ ලෝකේ තියෙන ඔච්චරයි. ඕවයින් තමයි අපේ ඇඟ හැදිලා තියෙන්නේ. පාඨවි කොටස් 20ක් තියෙනවා මේ කයි. ආපෝ කොටස් 12ක් තියෙනවා. ඒ වයින් තමයි මේ කයි තෙත් වෙලා තියෙන්නේ. එතකොට තේජෝ ධාතු කොටස් 4ක් තියෙනවා, වායෝ ධාතු කොටස් 6ක් තියෙනවා. ඔක්කොම 42ක් තියෙනවා. එතකොට ඔය 42න් තමයි මේ ඇඟ හැදිලා තියෙන්නේ. නමුත් අපිට පේන්නේ ඔම 42ක් ගැන අපි දන්නේ නැහැ. අපිට පේන්නේ සිවියේ ඔපේ විතරයි. මේ හැමේ ඔපේ විතරයි අපිට පේන්නේ. හරි උනන්දුයි හැමේ ඔපේ ගැන නා. ලංකාවේ මිනිස්සු හරි උනන්දුයි මේ හැමේ ඔපේ ගැන. එයා දන්නේ හැමේ ඔපේ විතරයි. එයාට මේ හැමින් වැහුණු, නැහැරව නහර මස් වලින් වැහුණු, නහර වැල් වලින් ගැට ගැහුණු මේ කයේ සමස්ත කතාව, සම්පූර්ණ මේ කයේ කතාව එයාට තේරෙන්නේ නැහැ. පින්වත්නි, මේ හැමේ ඔපේට විතරක් හසු නොවි විනිවිද තමන්ව කියවන්න. එතකොට වටිනාකම ඉන්නේ. මේ හැමේ ඔපේටනේ මිනිසුන්ට රාගය උපදින්නේ. මිනිහෙකුට රාගය උපදින්නේ මෙන්න මේ හැමේ ඔපේට විතරයි. බලන්න හොඳට, හැමේ ඔපේට රාගය ඉපදුනාට හැම විනිවිද ගිහින් රාගය උපදින්නේ නැහැ. කෙනෙක්ගේ මේ මූණේ ඔපේට යම් කෙනෙකුට රාගය ඉපදුනොත් ඒ මූණ මොනවා හරි නිසා විකෘති වුණා කියන්නකෝ. මොකක් හරි නිසා. එදාට රාගය උපදින්නේ. එදාට වටිනාකම ඉන්නේ. එයාම ඉන්නේ. පොඩ්ඩක් එනම් මතක තියාගන්න, මේ ඔක්කොම කතා හැමේ ඔපේ දක්වා විතරයි. ඒ කියන්නේ මේ සිවියේ උපමට්ටම්කට විතරයි පින්නවත්නි. සිවියේ උපමට්ටම්කට විතරයි. මේ සිවිය විනිවිද ගියපු තැනක කිසිම කෙනෙකුට පින්වත් නී. සිවිය විනිවිද යනකොට කිසිම කෙනෙකුට වටිනාකමක් දැනින්නේ, පේන්නේ, වැටහින්නේ නැහැ. වටිනාකමක් එන්නේ. එතකොට අර සිවිය විනිවිද අන්න ඔය දර්ශනියෙන් තමයි භික්ෂුවක් වුණත් පිළිවෙත් පුරන්නේ. සාමාන්‍ය කෙනෙක් තුල ඇති වෙන හැඟීම් දැනීම් භික්ෂුවක් තුලත් ඇති වෙනවා. ඇයි? පැවිදි වෙනකොට ඒ අය පැවිද්ද අරන් ආවේ නැහනේ. සාමාන්‍ය මව් කුසකින් දරුවෙක් බිහි වෙනවා වගේ තමයි බිහි වෙලා තියෙන්නේ. පැවිදි අය කියන්නේ මේ අමුතු වෙනම සත්තු జాතියක් නෙමෙයිනේ. ඔය සාමාන්‍ය මිනිස්සු වගේ ඉපදිලා පස්සේ කාලේ පැවිද්දට ආපු අය. දැන් අපි පස්සේ කාලේ පැවිද්දට ආපු අයනේ. සිවුරු පාත්‍ර සිවුරු අරගෙන මව් කුසෙන් බිහි වෙච්ච අය කවුරුත් නැහනේ. පස්සේ කාලේ පැවිද්දන. ඒ පැවිද්දට ආපු කෙනෙක් කොහොමද සංසිඳෙන්නේ? සාමාන්‍ය මිනිහෙකුට සංසිඳෙන්න බෑ. රාගයෙන් බැටකනවා, ද්වේෂයෙන් බැටකනවා, ඡන්දයෙන් බැටකනවා, නන්දියෙන් බැටකනවා, ලෝකේ පස්සේ හඹාගෙන යනකමෙන් බැටකනවා, තණ්හාවෙන් බැටකනවා, උපාදානයෙන් බැටකනවා. ඊයේ දැක්ක ඒවා සම්බන්ධ අද මතක තියාගෙන ඊයේ දැකපු අද හොයාගෙන යනවා. අද හොයන එක හම්බුනේ නැත්තම් ලබන මාසේ හරි හම්බෙන්න ඕන කියලා ඒ වෙනුවෙන් පාර බලාන ඉන්නවා. සමහර ඒවා සම්බන්ධ බරපතල මතකයක් තියෙනවා. ඒවා උරගාන්න හදනවා. සමහර පොඩි දේවල් වෙනුවෙන් ලොකු කැපකිරීම කරනවා. පොඩි දේවල් වෙනුවෙන් ලොකු කැපකිරීම් කරනවා. එක තරුණෙක් මට මතකයි කිව්වා, එක එයා බීපු නුවර එළියේ ඉඳලා බීපු කෝපි එකක් මතක් වෙලා එයා කෝපි එකක් බොන්න නුවර ඉඳලා නුවර එළියට එයාගේ වාහනේ අරන් ගියා කියලා. එතකොට කොහොමද එයා තුල පවතින රස මතකේ කොෆි එකක් බොන්න නුවර ඉඳලා නුවර එළියට කිලෝමීටර් 80ක් විතර ගෙවාගෙන යනවා කිව්වම එක රෙස්ටුරන්ට් එකක් හොයාගෙන? පුදුම ආසාවල්නේ මිනිසුන්ට තියෙන්නේ. මේ බඳු ලෝකයක් ඇතුලේ භික්ෂුවක් බොහොම කොහොමද සංසිඳෙන්නේ? හේතුව මේ කය විනිවිද දකිනවා. ඒ කය විනිවිද දකින්න දකින්න පින්වත්නි ස්වභාව ධර්මයට හරීම හිතානුකම්පීය. ස්වභාව ධර්මයට හරීම හිතවා. ඒ නිසා ස්වභාව ධර්මී විසින් කාටවත් නැති විදියට යාට අග්‍රම දේ දායාද කරනවා. බලන්නකො පැවිද්දොන්න හම්බෙනේම අග්‍රම දේ දායාද කරනවා පැවිද්දෙකුට. පොඩි දෙයක් නෙමෙයි පැවිද්දෙකුට දායාද කරන්නේ අග්‍රම දේ. පුදුමයිනේ. දැන් සමාලාට ඔබගේ දරුවට දෙන දේ තම අග්‍රම දේ. නමුත් ඔයාලා පැවිද්දා ඉස්සරහා, භික්ෂුවක් ඉස්සරහා, මුනිවරයෙක් ඉස්සරහා අවශේෂ භාගයේ දරුවට දෙන කියලා ඔයාලට කවුරු හරි නෑ, නිකම්ම ඇවිල්ලා පුරුද්දක් විදියට. බලන්න මේ ස්වභාව ධර්ම කොච්චර යාට එයාව පහසු කරනවද. පාත්‍රයක් අරන් භික්ෂුවක් පාරට බැස්සෝ, මිනිස්සු ඒක හිතන්නේ මහා විශාල ප්‍රතිලාභයක් විදියට. ඔයාලා පිඟානක් අරන් පාරට බහින්ද මිනිසු හිතා කි මිනිසු සාප කරනවා. බලන්න මෙච්චර අතපය හොඳට තියෙද්දි බලන්නකෝ මේ මනුස්සය හිඟමන් යදිනවනි. මිනිසු දොරවල් වහනවා. හැබැයි භික්ෂුවක් එනකන් මිනිසු අග්‍රදී ඔළුව උඩ තියාන බලන් ඉන්නේ. කොහොමද මේ වෙනස් වුනේ කි හාමුදුරුවෝ කියලාද? මේ අපිට දානි දෙන්න ඕන වහම එනකොට දොරවල් නැලා තියෙන්න ඕන ගෙවල් වල කියලා නෙමෙයි පාත්‍රය අතර. පුදුමා මේ ස්වභාව ධර්මයේ. ඒ කියන්නේ මේ විනිවිද අවබෝධයකට හිත විවෘත වුණාට පස්සේ එයා උදෙසා ස්වභාව ධර්මයේ සියල්ල ලෑස්ති කරනවා. ඒක ලෝක ධර්මතාවයක්. ඒ නිසා ඔයාලා වුණත් ජීවිතේ විනිවිද දකින්නකෝ. ඒ විනිවිද දකින්න කෙනාට කවදාවත් ජීවිතේ වරදින්නේ ජීවිතේ විනිවිද දකින්න කෙනෙකුට වරදින්නේ. ඒක ඒ විනිවිද දකින්න විදිය තමයි මේ සිවියට අහුවෙන්නේ නැතුව මුළු සතර මහා ධාතුවම අවබෝධ කරනවා. ඒක අවබෝධ කරන්න තමයි කායානුපස්සනාව කියලා එකක් වදාළේ. අනුපස්සනා කරන්න ඕන තමන්ගේ කය. ඒකට තරුණ බාල මහලු කියලා බෙදීමක් නැහැ. හැම කෙනෙක්ම තමන්ගේ කය අනුපස්සනා කරන්න ඕන. අපි උගන්වලා නැහැ පොඩි කාලේ ඉඳලා ළමයින්ට. තමන්ගේ කය අනුපස්සනා කරන කෙනෙක් කවදාවත් තවත් කෙනෙක් පෙළන්නේ. එතකොට මේ තමන්ගේ ස්පර්ශය අවබෝධ කරගන්නත් ඕන. ස්පර්ශය කියන්නේ මේ ආයතන හයෙන්ම අපිට ලෝකේ උරගාන්න පුළුවන් මට්ටමක් තියෙන්නේ. ඒ උරගානකොට තමයි මේ ලෝකයේ පදනම් කරගෙන වින්දනේ හටගන්නේ. අපේ සිතේ වින්දනේ හටගන්නේ. අපි නොදකපු දේවල් ගැන අපිට වින්දනයක් තියෙනවද? නොඅහපු දේවල් ගැන වින්දනයක් තියෙනවද? නොහිතෙන දේවල් ගැන වින්දනයක් නැහැ. නොවින්දපු දේවල් ගැන අපිට වින්දනයක් තියනවද? නැහැ. ලෝකයේ ඇතුලේ අත්දැකපු අත්දැකීම තුලයි වින්දනේ එයා උරගාන්නේ. මේ එයා ලෝකේ අත්දකින්නකොට ඒ අත්දැකීම නිරතුරුවම නිරුද්ධ වී යන ස්වභාවයට අයිති කියලා දකින හැකියාව තියෙන්න ඕන. ඒකට තමයි වේදනානුපස්සනාව වඩන්නේ. ඊට පස්සේ මම තුන්වෙනියට කිව්වා ඔබට නාම රූප ධර්මයන්ගේ සමුදේ වැය දකින්න පුළුවන් හැකියාව. මේ කියන්නේ මේ ජීවිතේ අපි ගහක් ගලක් වගේ නැතුව මේ අපි නාම රූප પરම්පරාවක් අපි තුල හටගෙන තියෙනවා. අපි තුල හටගෙන තියෙන නාම රූප પરම්පරාවක්. අපිට සිතක් තියෙනවා. අපිට සිතක් තියෙනවා. සිතද ගතද දෙකම එකතු වෙච්ච මට්ටමේ ජීවිතේ තියෙන්නේ අපිට. ඒකයි ගස් වලට ජීවිත නැත්තේ. ගස්කොලන් වලට ජීවිත නැහැ. ගෙවල් වලට ජීවිත නැහැ. ගෙවල් වල ඉන්න මිනිසුන්ටයි ජීවිතයක් තියෙන්නේ. ගල්පරවලත වලට ජීවිත නැහැ. මේ ඇඳපුටු මේස වලට ජීවිත නැහැ. මේ ඇඳපුටු මේස පරිහරණය කරන මිනිසුන්ටයි ජීවිතයක් තියෙන්නේ. ඒ පරිහරණය කරන මිනිසුන්ට සිතක් තියෙනවා. එයා ඒ සිත ගැනත් අවබෝධ කරනවා. එයා තම තමන්ගේ සිත් වැඩ කරන විදිය ගැන තම තමන් දැනගන්න ඕන. තමන්ගේ හිත හැසිරෙන විදිය ගැන තම බලන්නකො පින්වත්නි. අපි කවදාවත් අපේ හිත දිහා බලන් ඉඳලා තියෙනවද? අපේ සිතුවිලි දෙස අපි දැකලා තියෙනවද? අපේ සිතුවිලි උපදින රටාව ගැන අපට තේරෙනවද? නෑ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාව කියලා වදාළේ. ඒ වගේම අපට ලෝකේ මැවෙන්නේ, අපට ලෝකේ කියවන්න පුළුවන් වෙන්නේ, අපට ලෝකේ තේරෙන්නේ මෙනෙහි කළොත් විතරයි. මෙනෙහි කළ නැත්තම් මෙනෙහි කර නැත්තම් ලෝකයක් කියලා එකක් වැටහින්නේ. එනිසායි මෙනෙහි වෙන මට්ටමක් දැනගන්න ඕන. ඒකට තමයි ධම්මානුපස්සනාව කියන්නේ. මෙනෙහි කළොත් වැටහෙන ලෝකය, මෙනෙහි නොකළොත් වැටහින්නේ. ඒ වැටහෙන වැටහෙන්නේ නැතිකම පිළිබඳ ඒ ශ්‍රාවකයා දකිනවා. දකිමින් වාසය කරනවා. ඒ දකිමින් වාසය කරන එකට අපි කියන්නේ ධම්මානුපස්සනාව කියලා. මෙන්න මේ විදියට අපි ජීවිතේ විමසා බැලුවොත් සතර මහා ධාතුවද ස්පර්ශ ආයතනද නාම රූප ධර්මද මානසිකාරයද දැක්කොත් එයා ජීවිතේ විනිවිද දැක්ක වෙනවා. ඒ දැක්කොත් ජෙත්වා නද්දින් චරත්තංච එයාගේ රැහන් පට සිඳෙන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඉච්ඡා ලෝභංච පාපකං එයාගේ ඉච්ඡාව එයාගේ ආසාව එයාගේ තණ්හාව කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ ලෝකේ පෙරළුණත් එයාට කඳුළු නැහැ. ලෝකේ අනිත් පැත්තට හැරුණත් කඳුළු නැහැ. එහෙනම් කඳුළු උපදින් නැති ජීවිතයක් නේද ඔකල බලාපොරොත්තු වෙන්නේ? අනේ මට අඬන්න නම් හේතු යෙදෙන්න එපා කියන තැනක ඔයාලගේ සිත වැඩ කරන්නේ. අඬන්න නැත්නම් ඔයාලට මේ විදිහටයි ජීවිතේ ගොඩ නගා ගන්න වෙන්නේ. නැතු ලෝකෙ පෙරළුවා කියලා අඬන්න කඳුළු ගලන එක නවතින්නේ නැහැ. මේ සැරේ හොඳ අස්වැන්නක් හම්බුනොත් එහෙම කඳුළු වෙන එකක් නැහැ කියලා හිතුවට සස්ත්‍රීක අස්වැන්නක් කියන්නේ කඳුළු උපදවන් නැති පාරක් නෙමෙයි. සස්ත්‍රීක අස්වැන්නකට අපේ කඳුළු පියදාන්න බෑ. නමුත් අපි හිතාන ඉන්නවා හොඳ අස්වැන්නක් තිබ්බොත් කුඹුරු වැඩ කරන මිනිහෙකුට කඳුළු නෑ කියලා. පින්වත්නි, අස්වැනු නෙලපු අයත් අස්වැනු නොලැබිච්ච අයත් ඔක්කොම කඳුළුත් එක්ක ඉන්නේ. හැබැයි මේ විදියට ජීවිතේ විනිවිද දැක්ක මිනිස්සුන්ට අස්වැනු තිබ්බත් එකයි නැතත් එකයි කඳුළු නෑ. ඒ කඳුළු නැති ජීවිතයක් කියන්නේ පුදුම ලස්සන එකක්. එබඳු ලස්සන ජීවිතයකට ඔය පින්නතුන්ලාට දොරගුල් විවර වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා. අද දේශනාවේ දායකත්වයේ හපුතලේ හොරදොරව්වේ පදිංචි DM විමලාවති මෑණියන් ඇතුළු දෝදරු හිතමිත්‍ර පින්නතුන් දායකත්වයේ දරලා තිබෙනවා. ඒ පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. DM විමලාවති මාතාව ප්‍රදාන පින්නතුන් සියලු දෙනාටම මේ කුසල් බලවත් වේවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතුපකාර වේවා. සුවසේම නිවන් මඟ පූර්ණී කරගන්නට මේ පිනතුන්ලාට මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුමනදාස හොරදාගොඩ මහත්මාට අනුමෝදනා කොට තිබෙනවා. ඒ පින්වත් ස්වාමි පුරුෂයාණන්ට ඒ පින්නතුන්ගේ පින්වත් පියතුමන්ට අනුමෝදනා කොට තිබෙනවා. මෑණියන් සහ පියාණන්ට පරලෝක ප්‍රාප්ත දෙදෙනාටමත් අනුමෝදනා කොට තිබෙනවා. 2026 අප්‍රේල් මාසේ 5 වන දින පරලෝසපත් කුරුණෑගල කුඩායාය විල්භාව පාරේ පදිංචි WP විමලදාස පියතුමන්ටත් පවුලේ පරලෝසපත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් අනුමෝදනා කොට තිබෙනවා. මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් හේතුපකාර වේවා. මියගිය සියලු ඥාතීන්ගේ සසර දුක්ගිනි නිවේවා. සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පවුලේ පරලෝසපත් සියලු ඥාතීන්ටත් මේ ප්‍රැස්සුනා වූ DM විමලාවති උපාසිකා මාතාව ප්‍රදාන පිනතුන් නමින් මියගිය සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මියගිය සියලු ඥාතීන්ට මේ ධර්ම දානමේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් මේ රැස්සුනා වූ පිනතුන්ටත් එවගේම මේ ධර්ම දානිට උපකාර කරපු තරිඳු නිරෝෂාන් පුතාටත් පවුලේ දෙමව්පියන්ට සියලු ඥාතීන්ට හිතවතුන්ට කල්යාණ මිත්‍ර හැම දෙනාට මේ පැමිණුණු ලොකු කුඩා පිනතුන් සියලු දෙනාටම මේ උතුම් කුසල් හේතු උපකාර වේවා. මේ මාසේ 31 වන දින ජන්මදිනයේ දෙන ජනිත් ලක්ෂාණයේ පින්වත් දරුවාටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කොට තිබෙනවා. මේ කුසල් නිරෝගී සුව චිරජීවනයේ පිණිස පුතාටත් හේතු වේවා. දේශකයන් වහන්සේ විච අපටත් සියලු දෙමව්පියන්ට ඥාතීන්ට සියලු මහා සංගරුවනට මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස හේතුපකාර වේවායි අපි අදිෂ්ඨාන කරනවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්මරාජ මණ්ඩලවලටද අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
මෝහක්ඛයෝ නිබ්බානං.